Sihi,
Al penaving yutu, oravak, semetame, kalyana mitreni, nilambe bhavana madhyasthanin, pirinamane, tavatek, satipata, adhyatmika dilneyak, samagai, obhapa, mese, sahasambandavanne, සිහි බුද්ධියට හෝරාවක් සදහම් සැඳෑව සමහර විට නිලඳ භාවනා වැඩසටහන් වලට පුරුණු සමීප වුණු ඒ අත්දැකීම ලැබූ කල්‍යාණ මිත්‍රයන් රැසක් මෙතන ඇති එමෙන්ම අද අලුතින්ම එකතු වන නව්‍ය කල්‍යාණ මිත්‍රයනුත් මෙතන ඉන්නවා. මේ වැඩසටහනට වැදගත් නැහැ, අදාළ නැහැ. මීට කලින් අපගේ වැඩසටහන් වලට සම්බන්ධ වුණාද නැද්ද, පෙර දැනුමක් තිබෙනවද, අත්දැකීම් තිබෙනවද, සුදුසුකම් මොනවද කියන කාරණය. ඊට එහා ගිය ඒ සියලු තොරතුරු වලට එහා ගිය ඒවා එපමණ වැදගත් නොවන, අදාළ නොවන විෂයක්, මාතෘකාවක්, සුදුසුකමක්, හැකියාවක්, කුසලතාවයක් ඇති කරගන්නයි, තිබෙන හැකියාව වර්ධනය කරගන්නයි, ඇති කරගත් වඩාගත් හැකියාව ප්‍රයෝජනයට ගන්නයි මේ වැඩසටහනේ ඉලක්කය, තේමාව. එම නිසයි සිහි බුද්ධියට හෝරාවක්, අනුමාතෘකාවක් අපට ලැබී තිබෙන්නේ. ඒ වගේම මේ වැඩසටහන සම්ප්‍රදායික නිහඬ භාවනාමය වැඩසටහනකට වඩා සජීවී, සාකච්ඡාමය, සංවාදශීලී, සුහද, වඩාත් අර්ථවත්, එමෙන්ම ප්‍රායෝගික හෝරාවක් විදිහට ගත කරන්නයි අපේ සැලසුම. එම නිසා මේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම කල්‍යාණ මිත්‍රයන්ගෙන් බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ මුළු වැඩසටහන පුරාවටම සිතින්, ගතින්, ආහදවතින්ම එකතු වන ලෙස පුංචි එකම එක පැයක් සංසාර දිගු හෝරාවෙන් විනාඩි 60ක් සංසාරි දුවන්න, සසර දුක් විඳින්න, සංසාරේ ජරමර අදාගන්න, ඇති කරගන්න, දිගු කරගන්න යොදවන කාලයෙන්, වැය කරන කාලයෙන් එකම එක විනාඩි 60ක් සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගත කරන්න, සම්පූර්ණයෙන්ම එකතු කරන්න, යොමු කරන්න, මේ සංසාරي තේරුම් ගන්න, මේ යන ගමන වටහා ගන්න, එමෙන්ම ගමන කෙටි කරගන්න. කල්‍යාණ මිත්‍රේනි, අපි මේ වැඩසටහන උඟා සුහදශීලීව සමීපව කරන්නයි අපේක්ෂාව. මා කියන දෙයට වඩා වැදගත් වෙන්නේ ලබන පුහුණුවයි මේ කල්යාණ මිත්‍රයන්ගේ අත්දැකීම්, ලබන වැටහීම් සහ මුහුණ දෙන ගැටලු. එම නිසා මේ වැඩසටහනේ අවසාන කාලය ඒ සඳහා අපි යොදා ගනිමු. එතනදී අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා ඔබේ අත්දැකීම් පිළිබඳව, ගැටලු පිළිබඳව විවෘතව කතා කරන්න. අපි කාටත් භාවනා කිරීමේ ඕනිකම තිබෙනවා. ඒ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් පිළිවන් ආකාරයට ඔබත් මමත් අපත් සාමූහිකවත් එමෙන්ම හුදකලාවත් යොමු කරනවා, කැප කරනවා. එයින් යම් යම් ප්‍රයෝජනත් ප්‍රතිඵලත් අපි අත්දකිනවා. ඒ වගේම අප කාටත් අවශ්‍යයි මේ අප ඉන්න තැනින් එහාට ඉහළට එක පියවරක් හෝ තබන්නට. ඉතින් ඒ පිළිබඳව ලැබුණු ඉල්ලීම් වලට ඇහුම්කන් දීමක් ලෙසත්, ගරු කිරීමක් ලෙසත් සංවිධානය වුණු තවත් එක් වැඩසටහනක් තමා සදහම් සැඳෑව සිහිබුද්ධියට හෝරාවක්. විශේෂයෙන් උදෑසන අලුයම දිනපතා පැවැත්වෙන සම්භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන ඒ යෝගීන් පිරිස, කල්‍යාණ මිත්‍රයන් අපින් ඉල්ලීමක් කළා සවසටත් රාත්‍රියටත් එබඳුම වැඩසටහනක් පැවැත්වෙනවා නම් මහඟු ප්‍රයෝජන ගන්නට පිළිවන් බව. ඒ වගේම ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරි, අලුයම වැඩසටහනට එකතු වන්නට බැරි පිරිසකුත් ඉල්ලීමක් කළා සවසට පුළුවන් නම් භාවනා වැඩසටහනක් පවත්වමු කියා. කල්‍යාණ මිත්‍රයනි, ඒ ඔබේ ඉල්ලීමට ලැබෙන සුභවාදී ප්‍රතිචාරයයි සදහම් සැඳෑව. එපමණක් නොවෙයි මේ සදහම් සැඳෑව සම්ප්‍රදායික ඉරියව්වකට සීමා වුණු භාවනා රාමුවෙන් අපව එළියට ගන්න, විවෘත කරන, දැක්මක් ඇති කරන වැඩසටහනක් විදිහටයි පවත්වන්නට හිතාගෙන ඉන්නේ. දිනපතා රාත්‍රියට මෙබඳු වැඩසටහනක් දැනට සංවිධානය කිරීමේ අපහසුතා නිසා සතිපතා කෙරෙන බදාදා දිනේ සතිපතා, සතිමැද, බදාදා, බුද්ධිය වෙන්වුණු සතිය දවස, බුද දින, ඒ දවස අපි තෝරගත්තා සිහිබුද්ධියට කතා කරන්න, ආමන්ත්‍රණය කරන්න. මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න ලෙස, ලියාපදිච්චි කරගන්න ලෙස බලාපොරොත්තු වුණාට වඩා ඉල්ලීම් ලැබුණා, ලැබෙමින් තිබෙනවා. ඉතින් විශාල පිරිසක් මම හිතන්නේ දැනටම එකතු වෙලා ඉන්නවා. හැබැයි මෙය සීමිත පිරිසකට, පිරිසක් සමග යන ගමනක් විදිහටයි මූලික අදහස තිබුණේ. මෙතන අපි එකතු වෙලා කතා කරමු, එකතු වෙලා සාකච්ඡා කරමු. අද දවසේ ගෙවුණු ආකාරය, අද දවසේ ඇති වුණු හැලහැප්පීම්, පහුගිය සතිය ගෙවි ගිය ආකාරය, හිතාගෙන හිටිය දේවල්, අනපේක්ෂිත සිදුවීම්, කැළඹුණු හිත, වැටුණු හිත, නැකිට හිත, මේ සියල්ල පිළිබඳව විවෘතවත් එමෙන්ම ඍජුවමත් කතා බහ කළ හැකි කල්‍යාණ මිත්‍ර වේදිකාවක් තමා සදහම් සැඳෑව. ඒ පිළිබඳ අපි විස්තර මේ වැඩසටහන අවසාන භාගයේ තවදුරටත් කතා කරමු. ඉතින් ඒ හැම ඉල්ලීමකටම ලියාපදිංචි කරගන්න යොපු හැම ඉල්ලීමකටම ඉඩ දෙන්න අපහසු වුණා. මොකද මේ සීමිත පහසුකම් සහිත සීමිත පිරිසක් වෙනුවෙන්ම වෙන් කරපු වැඩසටහනක් නිසා. එනිසාම කල්යාණ මිත්‍රේනි, තව කීප දෙනෙකුට ලැබෙන්න තිබුණු අවස්ථාවක් තමයි ඔබට ලැබී තිබෙන්නේ. ඉතින් ඔබ මේ වැඩසටහන පුරාවටම සම්බන්ධ වෙන්නේ නැත්නම්, එමෙන්ම නියමිත වේලාවට කලින් එකතු වෙන්නේ නැත්නම්, සහ සතිපතා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ නැතිනම්, ඒ අවස්ථාව ඒ පොරොත්තු ලේඛනයේ සිටින තවත් කල්යාණ මිත්‍රයෙකුට දෙන්ට සිදුවෙන බවත් මතක් කරන්ට කැමැතියි. සම්ප්‍රදායිකව භාවනාව කියන්නේ තැන්පත්ව එක ඉරියව්වක දෙනෙත් පියාගෙන සිත එක් අරමුණකට ගන්නට ගන්නා වෑයමක්. මොන භාවනා ක්‍රමය මොන නමින් කිව්වත්, අනුස්සති කිව්වත්, අනුපස්සනා කිව්වත්, අපි වාඩි වුණාම, ඇස් වහගත්තාම, පරියංක ගත වුණාම, නිතැතින්ම හිත යොමු වෙන්නේ අරමුණකට ඒකාග්‍ර කරන්නයි. සාංසාරික පුහුණුව වෙන්නට පිළිවන්, සාංසාරික පුරුද්ද වෙන්නටත් පිළිවන්, සමාජමය, සංස්කෘතික, ආගමික බලපෑම නිසාත් විය හැකි. ඇහුවොත් භාවනාව කියන්නේ කුමක්ද? බොහෝ විට ලැබෙන පිළිතුර සිත එකඟ කර ගැනීම. ඒට එහා ගිය පිළිතුරු, වෙනස් පිළිතුරුත් අපි දෙනවා. හැබැයි මොන පිළිතුර දුන්නත් පුහුණුවට ආවිගසම යටිහිත අපි වෙක්ක යනවා හිත එකඟ කරන ගමනක, හිත ඒකාග්‍ර කරන ගමනක. මේ යටිහිතට තදින්ම කාවැදී තිබෙන මතයක්, ආකල්පයක් තමා භාවනාව කියන්නේ හිත එකඟ කර ගැනීමයි කියා. අපි අහලා තියෙනවා ඊට වෙනස් භාවනා පිළිබඳව, ඊට වඩා පළල් අර්ථකථන භාවනාවට. ඒ පිළිබඳ කියවා තිබෙනවා, ඉගෙනගෙන තිබෙනවා, අසා තිබෙනවා, සිතා තිබෙනවා, සාකච්ඡා කර තිබෙනවා. නමුත් ඒ සියල්ල අභිබවා අපට හිත එකඟ කරගන්න උත්සාහ කරන්න සිදු වෙනවා. ඒ තරමටම භාවනාව කියන්නේ හිත එකඟ කර ගැනීමක් කියන මතය ප්‍රබලව තදින්ම අපේ උඩු හිතටත් වඩා යටිහිතට කාවැදී තිබෙනවා. මට මුණ ගැහෙනවා භාවනාවට ආධුනික පිරිස් කවදාවත් භාවනා කරේ නැහැ කියන ඇත්තන්. ඒ වගේම භාවනාව තිබෙන රටක, සංස්කෘතියක ඉපදුණු නැති අබෞද්ධ ඇත්තන් ඇහුවාම කියන්නේ කවදාවත් භාවනා කළා නැහැ. මොනවත්ම දන්නේ නැහැ භාවනාව ගැන. හැබැයි මා මොන උපදේශ දුන්නත් ඒ ඇත්තන් නොදැනුවත්වම උත්සාහ කර තිබෙන්නේ හිත එකඟ කරගන්න. මා පසුව ඒ ඇතිවෙන ගැටලු ගැන සාකච්ඡා කරන විට මේ අහනවා, ඇයි මේ හිත එකඟ කරගන්න උත්සාහ කළේ? එහෙම උපදේශයක් දුන්නේ නැහෙනේ. මේ භාවනාව කියන්නේ හිත එකඟ කර ගැනීමනේ. ඒට නේද භාවනාව කියන්නේ? ඊට වෙනස් භාවනාවක් නැහැ නේද? දැන් මේ කතාව කොහෙන් මේ ආදුනිකයින්ගේ භාවනාව ගැන මෙලෝ දෙයක් අහලත් නැති, දන්නේත් නැති, කියවාත් නැති, අත්දැකීමකුත් නැති මේ නවකයින්ගේ ඔළුවට ගියාද කියන්න අපි දන්නේ. ඒ හොයා ගැනීම හරිම රසවත් කාරණයක් වෙයි. ඒට හේතුව විදිහට මා දකින්නේ මේ සමාජයේ පැතිරී තිබෙන ප්‍රබලම මතය. ඒතර අපි මේ මතය අහලා තිබ්බත් නැතත් සමාජ මත කියන ඒවා ඔළුවෙන් ඔළුවට බෝ වෙනවා. ඕනෑම මතයක් භාවනාව ගැන පමණක් නොවේ, ඕනෑම අදහසක් සමාජයේ ප්‍රබලව පැතිරී තිබෙනවා නම්, සමාජයේ වැඩි පිරිසක් තදින් විශ්වාස කරනවා නම්, ඒ අදහස අහලා තිබුණත් නැතත්, ඒ ගැන කතා කර තිබුණත් නොතිබුණත්, සාකච්ඡා කර තිබුණත් නැතත්, ඔළුවෙන් ඔළුවට අදහස් පැතිරෙනවා, ඒ වළක්වන්න බෑ. ඉතින් ඒ භාවනාව ගැන නොදන්නා, හෝඩියවත් නොදන්න ආධුනිකයින් ගැන. හැබැයි අපි උපතේ සිට පුංචි කාලේ ඉඳලම මේ රටේ, මේ සංස්කෘතියේ මේ ගැන අහලා තියෙනවා, කියවලා තියෙනවා, පුහුණු කරලා තියෙනවා. ඒ නිසා භාවනාව කියන්නේ හිත එකඟ කර ගැනීමක් කියන මතය තදින්ම ගැඹුරින්ම අපේ සන්තානයේ කෙටිලා තිබෙනවා. ඒ නිසාම මොන භාවනා වැඩසටහන් වලට ගියත් අපිට ඇතිවෙන මූලිකම ගැටලු ටිකක් තිබෙනවා. ඒ වැඩසටහන වෙනස් වෙන්න පුළුවන්, ගුරුවරයා වෙනස් වෙන්නත් පුළුවන්, පාඨමාලාවත් වෙනස්, මාතෘකාත් වෙනස්. නමුත් අපේ ගැටලු එකයි, හිත දුවනවා, සිතිවිලි එනවා, හිත විසිරෙනවා, භාවනාව අමතක වෙනවා. කල්‍යාණ මිත්‍රේනි, ඒ කාරණය දිගින් දිගටම කතා කරන්න අවශ්‍ය නැහැ. භාවනා විදිහට බුදුදහම අවධාරණය කරන්නේ හිත එකඟ කර ගැනීම නොවේ. මේ පැහැදිලිව තේරුම් ගන්න. මේ සියවතාවක් අපෙම්මත් අහලා ඇති, වෙනත් කර්මස්ථානාචාර්යයන් වහන්සේලාගෙනුත් අසා ඇති, කියවාත් ඇති, හිතාත් ඇති. ඔබත් එසේ තවත් අයට ප්‍රකාශ කරත් ඇති. භාවනාව කියන්නේ බෞද්ධ මාර්ගයේ, බෞද්ධ විමුක්ති මාර්ගයේ හිත එකඟ කර ගැනීම නොවේ. ඒ පටන් ගන්න සුසු තැන නොවේ. වාඩි වුණු ගමන්ම මොනම හෝ අරමුණකට හිත එකඟ කරගන්න උත්සාහ කරන්න එපා. එතන සිදුවෙන්නේ භාවනාවක් නොවේ, හිතත් එක්ක කරන ව්‍යායාමයක්. හරියට ශාරීරික ව්‍යායාම තිබෙනවා, ඒ වගේ හිතත් එක්ක කරන මනෝ ව්‍යායාම. හිත එකඟ කර ගැනීම කියන්නේ බෞද්ධ රාමුව ඇතුලේ, බෞද්ධ මාර්ගය ඇතුලේ භාවනාවක් නොවේයි, ව්‍යායාමයක්. භාවනාව ඊට වඩා වෙනස්. බෞද්ධ මාර්ගයේ භාවනාවේ පදනම තමා සිහි බුද්ධිය. සිහි බුද්ධිය සිහිය නෙවෙයි. සිහිය කාටත් තියෙනවා, සිහිය නැති මිනිස්සෙක් නෑ. මේ සිහිය තමයි මිනිස්යා සහ සතුන් වෙන්කරන ප්‍රධානම කාරණය. අඩුවැඩි වශයෙන් මිනිස් ලෝකයේ උපන්න හැමෝටම සිහිය තියෙනවා. නැත්තේ සිහි බුද්ධිය, සිහි කල්පනාව, සිහි නුවණ. මේ සිහි බුද්ධිය මේකට පාලියෙන් කියන්නේ සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය. ඉතින් වැදගත් වෙන්නේ මේ ගමනට සති සම්පජඤ්ඤය. ඉතින් මේ පාලි වචනේ මා කිව්වේ වෙන මොනම හේතුවක් නිසාවත් නොවේයි. මේ පාලියෙන් යමක් නොකීවොත් මේ බණක් කිව්වා, දහමක් දේශනා කළා, භාවනා වැඩසටහනක් කළා කියන ඇඟීම බොහෝ දෙනෙකුට එන්නේ නැහැ. පාලි වචන කිව්වේ නැත්තම්. හැබැයි කියන පාලි වචන මොනවා වුණත් කමක් නැහැ. ඒකට අදාළ වුණත් නැතත් පාලියෙන් වචනයක් දෙකක් ඇහුන් නැත්තම් හරියට මොන දේ දැම්මත් ලුණු දැම්මේ නැහැ වගේ හැඟීමක් අපේ සිංහල බෞද්ධයන්ට තියෙනවා. ඉතින් ඒ සිංහල බෞද්ධ බොහෝ දෙනෙකුට තවත් හදාගත්ත එබඳු පටු රාමු තිබෙනවා. ඒ රාමු ගැන අපි ඉදිරියට කතා කරමු. අපි හිතනවා මේ සිංහල බෞද්ධ ඇත්තන්ට භාවනාව හරි ලේසි කියා. නමුත් මගේ අත්දැකීම නම් ඊට වෙනස්. ඒ ගැන විවේචනයක් කරනව නෙවෙයි. හැබැයි මේ සිහි බුද්ධිය අමාරුම කොටසක් තමයි සිංහල බෞද්ධයට. සාපේක්ෂ වශයෙන් හරි අමාරුයි, අඩුයි. සිහි බුද්ධිය හරිම අඩුයි. සිහි බුද්ධිය යනු සරලව කිව්වොත් මේ සිහියයි සිහි බුද්ධියයි දෙකක්. සිහිය කියන්නේ වෙන්නේ මොනවද දැනගන්න එක. වෙන්නේ මොනවද? දැන් ආනාපාන සති භාවනාවේදී අපි හිතලා නෙමෙයි හුස්ම ගන්නෙ. හිතලා හුස්ම ගන්න පුළුවනි. හැබැයි භාවනාවේදී අපි කියනවා හිතලා හුස්ම ගන්න එපා. හිතලා හුස්ම ගන්න එපා. ඒතර හුස්ම ගැනීම නොවේ අපේ කාර්යය. දැන ගැනීම. වෙන්නේ කුමක්ද දැනගන්න. වර්තමානයේ දැන ගැනීමයි සිහිය කියන්නේ. සිහි බුද්ධිය කියන්නේ කුමක්ද? අපි කරන දේ දැනගන්න එක. දැන් හුස්ම ගැනීම අපි නෙමෙයිනේ කරන්නේ. ඒ වෙන දෙයක්, සිදු වෙන දෙයක්. විවිධ හේතු නිසා හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. විවිධ හේතු නිසා අපිට ශබ්ද ඇහෙනවා. විවිධ හේතු නිසා ස්පර්ශ දැනෙනවා. හැබැයි ඒවා අපි හිතාමතා කරන දේ නොවේ. වැදගත් වෙන්නේ හිතාමතා කරන දේ ගැන ඇති කරගන්න දැනුවත් බව. එතනින් තමයි අපිට ජීවිතය අරව ගන්න පුළුවන් වෙන්නේ, පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. සිහියට වඩා සිහිනුවණින්, සතියට වඩා සති සම්පජඤ්ඤයෙන්. මොකද අපි කරන දේටයි අපි වග කියන්න ඕනේ. ඉබේට වෙන දෙයට නොවේ. ඉබේට වෙන දෙයට අපි වග කියන්න බැඳිලා නැහැ. වගකීමෙන් අපි නිදහස්. හැබැයි ඉබේට වෙන දේ දිහා බලන් සිටීමෙන් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපිට වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්. දුවන හිත තැන්පත් කරගන්න පුළුවන්. වර්තමානයේ සිදුවන දෙයින් අපිට ටිකක් ඈත් වෙලා ඉන්න පුළුවන්. සහ තවත් බොහෝ යහපත් ප්‍රතිඵල සතියෙන්, සිහියෙන්, මයින්ඩ්ෆුල්නස් වලින් ලැබෙනවා. හැබැයි ඒ තැනැත්තම තමයි. එයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. වඩාත් දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන් සිහිය දිනු කිරීමෙන්. වඩාත් කාර්යක්ෂම කෙනෙක්, බොහොම තියුණු නුවණක් තියෙන කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. හැබැයි උපංගති ඒ විදිහටම තියෙයි. සමහර විට හැංගෙයි. හැබැයි වෙනස් වීමක් නැහැ. අභ්‍යන්තර වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ අභ්‍යන්තර වෙනස් වීම සඳහා සිහි බුද්ධිය පාවිච්චි කරන්නට ඕනේ. එතකොට ඒ සිහි බුද්ධිය කියන්නේ අපි හිතා මතා කරන කියන දේවල් පිළිබඳ ඇති කරගන්න අවබෝධය, වැටහීම, දැනීම. ඒ තමා පදනම. අපි වග කියන්න බැඳිලා ඉන්නේ කර්මයටත්, දහමටත්, සංසාරයටත්. මේ තුනටම. කර්මයට අපි වග කියන්නට ඕනේ, සංසාරයට වග කියන්නට ඕනේ, ධර්මයට වග කියන්නට ඕනේ. එතන මේ කාරණා තුනටම අපි වග කියන්න බැඳිලා ඉන්නේ අපි හිතා මතා කරන කියන හිතන දේවල් වලට පමණයි. ඉතින් අපිට මේ වෙනස් කරගන්න ඕන නම් අපි මුලින්ම දැනගන්නට ඕනේ අපි හිතා මතා මොනවද කරන්නේ, කියන්නේ, සහිතන්නේ. අන්න ඒ දැක්ම අපිට ලැබලා දෙන්නේ සිහි බුද්ධියයි සති සම්පජඤ්ඤයයි. මේ කාරණය පැහැදිලිව තේරුම් ගැනීම ඉතාම වැදගත්. අර හිත තැන්පත් කරගන්න, එහෙම නැතිනම් වඩා කාර්යක්ෂම කෙනෙක් වෙන්න ගන්න උත්සාහයට අමතරව අලුත් කෙනෙකු වෙන්න, සම්පූර්ණයෙන්ම පරිවර්තනය වුණු කෙනෙකු වෙන්න, අර උපන්න කෙනා නොවේ නූපන් කෙනෙකු බවට පත් වෙන්නට අවශ්‍ය නම් කල්යාණ මිත්‍රේනි, සිහි බුද්ධිය හඳුනාගත යුතුයි, සිහි බුද්ධිය ඇති කරගත යුතුයි, සිහි බුද්ධිය වැඩි කරගත යුතුයි, සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසායි මේ කාරණේට අපි මුල් තැන දුන්නේ. අපි හිතනවා මේ හැම දෙනාම මේ ගැන විශේෂ අවධානයක් යොමු කරයි. ඒ වගේම වඩාත් සජීවීව මේ සදහම් සැඳෑවෙන් ප්‍රයෝජන ගනී කියා. අපි මේ පැහැදිලි කිරීම මත ස්වල්ප වෙලාවක් බලමු. භාවනානුයෝගී වන්නට කුමක්ද මේ සිහි බුද්ධිය කියන්නේ? අපට කොපමණ සිහි බුද්ධියක් තිබෙනවද? සහ සිහි බුද්ධියෙන් මොන වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියා. පහසු ඉරියව්වක ඉන්න පුළුවන් නම් උඩුකය ඍජුව තබා ගන්න, හේතු නොවි ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඕනෑකමින් යමක් ගැන හිතනවද? මේ මොහොතේ වටපිටාවෙන් විවිධ ශබ්ද ඇහෙනවා. ඒ අතර මතක් වෙනවා සිතිවිලි වශයෙන්. බලන්න ඇහෙන ශබ්ද 10ක් අතරින් එකක් තෝරගෙන ඒ ගැන හිතන හැටි, හිතෙන හැටි මතක් වීම ගණනාවක් අතුරින් එක මතකයක් ගැන දිගින් දිගටම හිතන හැටි, හිතෙන හැටි. සමහර ශබ්ද ඇහුණු බවවත් දන්නේ නැහැ. තවත් සමහර ශබ්ද ඇහුණා එතනින් ඉවරයි. නමුත් ශනිකවම සමහරක් ශබ්ද ඇහෙන විටම හිතන්න පටන් ගන්නවා. සමහර සිතිවිලි මතක් වුණා කියා දන්නේවත් නැහැ. තවත් සමහර සිතිවිලි මතක් වුණු බව දන්නවා. එතනම අමතක් වෙනවා. නමුත් අතරින් පතර මතකයක් ගැන හිතනවා. මේ ක්‍රියාකාරීත්වය හඳුනාගන්න පුළුවන්ද? අවස්ථා තුනක්. ඇහෙන බව වැඩිය දැනෙන්නේ, ඇහුණු බව දන්නවා, එපමණයි. තුන්වෙනි අවස්ථාව ඇහුණු දේ ගැන හිතනවා. යලි යලිත් හඳුනා ගන්න මේ මොහොතේ ඕනෑකමින් හිතන්නේ කුමක් ගැනද? ඕනෑකමින් අවධානය යොමු කර තිබෙන්නේ කුමකටද? මේ මොහොතේ ශාරීරිකව කිසිවක් කරන්නේ නැහැ. කතා බහිනුත් අප්‍රියාකාරී ක්‍රියාකාරී සිත පමණයි. සමහර දේ ගැන හිතනවා, සමහර දේ අත්හරිනවා, නොසිතාම ඉන්නවා. කුමක්ද රහස? මේ ස්වභාවයන් දෙක සමහර දේ ගැන හිතනවා, සමහර දේ දන්නෙත් නෑ, හිතන්නෙත් නෑ, දැනගත්තත් හිතන්නේ නෑ, හිතෙන්නෙත් නෑ. ඕනෑ කමින් හිතන ස්වභාවය දකින්න, හඳුනා ගන්න. ඉබේටම ඇහෙන දේ ඇහෙන බව දැන ගැනීම සිහිය සතිය mindfulness ඕනෑකමින් ඇහුම්කන් දීම වෙනස් ඒ ඕනෑකමින් ඇහුම්කන් දෙන බව දැන ගැනීමයි සිහි බුද්ධිය. හිතෙනවා හිතෙන බව දැනගන්නවා සිහිය තිබ්බොත් ඕනෑකමින් සිටීම ඒ හිතන්නට පෙළඹෙන ඕනෑකම තේරුම් ගැනීමයි සති සම්පජඤ්ඤේය. අවධානය ඇස් දෙකට යොමු කරන්න. එකේ සිට තුනට ගණන් කර ඉන්පසු ඇස් අරිනවා කියන චේතනාව ඇති කරගෙන ඉතින් ගණන් කරන්න ගණන් කර ඇසරින්න. කල්‍යාණ මිත්‍රේනි, සමහර විට මේ කෙටි භාවනාවත් සමග ලොකු නිහඬියාවකට නිශ්ශබ්දතාවයකට යන්නත් පුළුවනි. ඒ නිසා ඇසැරියත් සිත මිදුණු තැනක වගේ ගලාගෙන නොයන, සිතවිලි ගලාගෙන නොයන ස්වභාවයක සත්‍ය වේලාවක් පවතී. ඒ වගේම කොහෙත්ම හිත තැන්පත් නොවුනා වෙන්නටත් පුළුවනි. මන්ද හිත එකඟ කර ගැනීමට අර පුරුදු වුණු උත්සාහයේ නොයදුණු නිසා කෙසේ හෝ පුංචි වෙලාවක් තිබෙනවා සාකච්ඡා කරන්න. ඊළඟ වැඩසටහන් වල මීට වැඩිය සාකච්ඡාවට කාලය අපි ගනිමු. අද පූර්විකාවට පළවෙනි දවසේ වැඩි වෙලාවක් ගන්න වුණා. යම්කිසි විමසීමක් කරන්න, පැහැදිලි කර ගැනීමක් කරන්න, පිළිතුරක් හොයන්න අවශ්‍ය නම් මේ ඒට අවස්ථාව අහන්න, කියන්න, කතා කරන්න. අපි එකම ආධ්‍යාත්මික පවුලක දවසේ අවසානයේ මේ නිහඬ රාත්‍රියේ එකතු වෙනවා ආගිය තොරතුරු කතා කරන්න.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි
සර්. ඇසි අපිට අර ඇහෙන එක ගැන අවධානයෙන් ඉන්න එක සිහිය. අපිට ඇහෙන දෙයට ඇහෙන්නේ මොකක්ද කියලා අපි විමසන එකද සර්? සති සම්පජාන්නේ කියලා එතනද කියන්නේ?
බොහොම හොඳයි. මේ ඇහෙන බව දැන ගැනීම සිහිය. අපිට අහන්න පුළුවන් ඇහෙන බව නොදැන, ඇහෙන්ටත් පුළුවන් අහන බව නොදැන. ඉතින් සිහියෙන් කරන්නේ ඇහෙන බව දැන ගැනීම. හැබැයි අපි සමහර දේවල් අහනවා. ඇහෙනවා අහනවා කියලා ක්‍රියාවන් දෙකක් තිබෙනවා. ඇසීම අපේ අතේ නොවේ තියෙන්නේ. ඒ අපිට පාලනය කරන්න බෑ සාමාන්‍යයෙන්. ඇහෙන එක ඇහෙනවා. හැබැයි ඒ ඇහෙන ශබ්ද වලින් එකක් තෝරගෙන අපි අහනවා දිගටම. ඒ ඇහිම වෙනම කාර්යය. එතට අපි කරන්නේ ඇහෙන එක නෙමෙයි අහන එක. ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඇහෙන ශබ්ද නිසා නෙවෙයි අහන ශබ්ද නිසා. මේ කාරණේ තේරුම් ගන්න. කර්මයක් රැස් වෙන්නේ, කර්මයක් උපදින්නේ ඇහෙන දේ නිසා නොවෙයි අහන දේ නිසා. එතකොට මේ අපි ඇහෙන දේවල් වලින් එකක් ගැන දිගටම අහන්න ඕනි කියන ඕනකම ඇති කරගන්න. ඒ ඕනකම ඇති කරගත්තොත් පමණයි දිගින් දිගටම අහගෙන අහගෙන ඉන්නේ, දිගින් දිගටම හිතන්නේ. මුලින්ම ඕනකමක් ඇති කරගන්නවා. මේ ඕනකමට තමා චේතනාව කියා කියන්නේ. චේතනාව. එතකොට චේතනාවක් එක්ක කරන වැඩක් තියෙනවා, චේතනාවකින් තොරව කරන වැඩක් තිබෙනවා. කර්මයක් ඇති වෙන්නේ චේතනාවක් එක්ක කරන දෙයයි. ඉතින් සංසාරයේ හැදෙන්නේ චේතනාත්මක ක්‍රියාවලින්. ඇහෙන ශබ්දයකින් කර්මයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අහන ශබ්දයක් නිසා කර්ණයක් ඇති වෙන්න පුළුවනි. නොවෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ අපි මෙහෙම දෙකොටසක් තියෙනවා කියලා දැනගෙන සිහිය පදනම් කරගෙන ඊළඟට බලන්න මේ ඕනකමින් අපි අවධානය යොමු කරනවා නම් යම් කිසි වැඩකට ඒ මොකක් නිසාද ඒක දැනගන්න අපි ඕනකමින් මේ දේ කරන්නේ ඕනකමින් අහන්නේ ඕනකමින් හිතන්නේ ඕනකමින් නාහා ඉන්න හදන්නේ ඕනකමින් නොසිතා ඉන්න හදන්නේ අන්නේ ඕනකම ඇති වෙනකොට හඳුනාගන්න ඒ තමයි සිහි බුද්ධිය කියන්නේ සති සම්පජන්නේ කියන්නේ එතනින් තමයි අපිට අපිව වෙනස් කරගන්න පුළුවන්.
බොහොම ස්තුතියි සතරා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. රේණුකා ඩිමෙල් විසින් chat box එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. ගුරුතුමනි භාවනාවට යොමු වීමේදී නොයෙකුත් නොසිතූ විරු බරපතල ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවන බව අසා ඇත. ඒ සත්‍යයක්ද?
මේ නොසිතූ දේවල් වලට මුහුණ දෙන්න වෙන එක තමයි සංසාරේ ඉන්න කෙනෙකුගේ ස්වභාවය. හිතූ දේවල්, පැතූ දේවල් වීම බොහොම අඩුයි. නොසිතූ දේවල් නොපැතූ දේවල් තමයි වැඩිපුර සංසාරේ සිදු වෙන්නේ. ඉතින් ඒ භාවනාවට යොමු වුණත් නැතත් මේ සංසාරේ ස්වභාවය එක තමයි. ඉතින් මෙතන ප්‍රශ්නේ අහන්න හේතුවක් ඇති සමහර විට මතයක් තියෙනවා භාවනාවට යොමු වුණාම මේ කරදර වැඩි වෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා, සාමාන්‍ය ජීවිතේ බාධක වැඩි වෙනවා. සාමාන්‍ය කෙනෙකුට මූණ පාන්ට සිදු නොවන බරපතල අභියෝගවලට මූණ පාන්ට වෙනවා කියන්නේ. ඉතින් ඒ පිළිබඳ නිවැරදිවම හරියටම කියන්න අමාරුයි. එහෙම කියන්න නම් අපි ලොකු පරීක්ෂණයක් කරන්න ඕනේ. භාවනා නොකර හිටියනම් මොන වගේ දේවල් වලට මූණ පාන්ට වෙන්නේ? භාවනා කරපු නිසා මොනවටද මූණ පාන්ට උනේ? ඉතින් මේ කරන්න පුළුවන් පරීක්ෂණයක් නෙවෙයිනේ. දෙන්නේ අරගෙන කරන්න බෑනේ කෙනෙකුට භාවනා කරන්න කියලා, අනිත් එක්කෙනාට භාවනා කරන්න එපා කියලා. බලලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න බෑනේ. එක කාරණයක් තමයි භාවනාව කෙනෙක්ව සංවේදී කරනවා. දැනීම වැඩි කරනවා. පුංචි දේවල් ලොකුවට දැනෙන්න පටන් ගන්නවා භාවනා කරන්න පටන් ගත්තාම. ඉතින් එතනදී භාවනා නොකරන විට ගණන් නොගත් කාරණා ලොකුවට දැනෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මේ අපිට භාවනා කරන්න හිතෙන අවස්ථා තිබෙනවනේ. ඒ ඉඳලා එකපාරට හිතෙනවා භාවනා කරන්න. එක්ක පොතක් නිසා, ලැබෙන මොන ගැයෙන කල්යාණ මිත්‍රයෙක් නිසා, හෝ වෙනත් හේතුවක් නිසා. ඉතින් මේ හරි වැදගත්. ඇයි එහෙම එකපාරට ජීවිතේ අදිසි එක දවසක භාවනාව කරන්න අපිට හිතෙන්නේ? ඒක මේ ඒ අහඹ සිදුවීමක් නොවේ. නිකන් කාසියක් උඩ දැම්මම දෙපැත්ත වැටෙන්න තියනවා වගේ අහඹ සිදුවීමක් නොවේ. ඒ දෛවයේ. එහෙම නැතිනම් වැදගත් තීරණයක්. ඒ තීරණය අපි හිතන ඔහේව යාළුවෙක් හම්බ වුණා. ඔය භාවනාවේ ස්ථානක් ගැන දැනගන්න ලැබුණා. මොකද්ද කියලා හොයන්න හිතුණා. ඒ නිසයි ගියේ පටන් ගත්තේ කියලා නෑ. ඒට වඩා මේ ජීවිතය, මේ සංසාර ගමන බරපතලයි. ඊට වඩා බොහොම මේ සංකීර්ණයි. ඉතින් එක හේතුවක් තමයි ඉදිරියේ වෙන්න තියෙන බරපතල එක වාසනීයයක් වෙන්න පුළුවන්. නැතිනම් ආර්ථික ප්‍රශ්නයක් පවුලේ, රටේ, සමාජයේ ලොකු බරපතල ව්‍යසනයකින් මේ හැකිතරම් දුරට ජීවිතේ බේරගන්න, ආරක්ෂා කරගන්න, හිත තැන්පත් කරගන්න කලින්ම සූදානමක් විදිහට, සූදානම් කිරීමක් විදිහට කෙනෙකුව භාවනාවට යොමු කරනවා. ඒ යොමු කරේ කවුද කියන එක හොයාගන්න අමාරුයි. සමහර විට පෙර පුහුණුව, පෙර පින, පාරමිතාව එහෙම නැතිනම් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඒ කල්‍යාණ මිත්‍රයෙකු වුණත් දැනිලා කෙනෙක්ව ඒ කාරණේ නොකිය ඉදිරියේ වෙන්න තියෙන දේ නොකිය භාවනාව අඳුනලා දෙනවා වෙන්න පුළුවන්. දැන් මොන හේතුවකට හරි එහෙම වෙන්න පුළුවන්, එහෙම වෙන අවස්ථා වැඩි. මම කියන කාරණේ පැහැදිලි ඇති. අපේම විඥානයේ විසින් අපිව භාවනාවට යොමු කරනවා ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙනවා ඉස්සරහා. ඊට කලින් හිත ටිකක් හරි ශක්තිමත් කරගන්න අපිට උදව්වක් කරනවා. එතකොට එහෙම අපි භාවනා කරගෙන යනකොට අර ප්‍රශ්න වෙනවා. ඉතින් භාවනා කරපු නිසා ඒ ප්‍රශ්න ආව නෙමෙයි. ඒ ප්‍රශ්නේ එන්න තියෙන නිසා අපි භාවනාවට යොමු වුණා. ඉතින් මේ හේතු දෙක තුනම නිසා එහෙම වෙන්න පුළුවන්. කොහොම හරි මේ භාවනා නොකළා නම් ඊට වැඩිය ව්‍යසනයකට අපි අනිවාර්යයෙන්ම පත් වෙමු.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි.
ඔව්.
මේ සමහර අවස්ථාවලදී ආනාපානසති භාවනාව කරන අවස්ථාවේදී ඉතාමත් කෙටි කාලයකින් අර සිහි බුද්ධිය කියන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ සිත වෙනදී වෙන අදහසකට වෙන අරමුණකට යනවා. ඊට පස්සේ ආයෙ එතන කැඩිලා ආයෙ කන්ටිනියු කරනවා. එතකොට එතනින් යම් කිසි අපහසුතාවයක් නැත්තම් එක දිගට කරගෙන යන්න බැරි වීමේ අපහසුතාවයක් ඇති වීම ප්‍රශ්නයක්ද ආචාර්යතුමනි?
එක හේතුවක් තමයි මේ මෙතෙන්ට පුහුණුව අවශ්‍ය වෙනවා. ඒතර හුස්ම වගේ දෙයක් එක්ක වැඩි කාලයක් ඉන්න පුහුණුවක් ඕනේ. ඉතින් ආනාපාන සති භාවනාවෙන් කරන්නේ පුහුණුව. ඉතින් අපි භාවනා කෙනෙක් හිතන්න පුළුවන් මම මේ පමණ කාලයක් පුහුණු වුණා දවසකට පැය ගාණක් මේ මාසෙම නැතිනම් අවුරුදු ගාණක් අපි එහෙම ලොකු ඉතිහාසයක් ගැන කතා කරනවා භාවනා පුහුණුවේ. හැබැයි ඇත්ත මොකද්ද? මේ අරමුණු වෙනස් කරන පුරුද්ද ඊට වැඩිය පරණයි. කියන්නේ හිත දුවන පුරුද්ද තමයි දීර්ඝතම පුරුද්ද. ඒ පුරුද්දට කොපමණ ඉතිහාසයක් තියෙනද ඒක අවුරුදු වලින් මනින්ට බෑ, ආත්ම ගාණින් මනින්ටත් බෑ, අල්ප වලින් මනින්ටත් බෑ. එපමණටම දිගයි. හිත දුවන්න, විසිරෙන්න, අරමුණු වෙනස් කරන්න, මාත්‍රිකා වෙනස් කරන්න ලබා තිබෙන පුරුද්ද. ඉතින් මා කියන්න හදන්නේ එහෙම දීර්ඝකාලීන පුරුද්දක්, අති දීර්ඝකාලීන පුරුද්දක් කෙටි කාලයකින් වෙනස් කරන්න අමාරුයි. බැරි නෑ. හැබැයි ඒක කිසියම් කාලයක් යනවා. දෙවෙනි කාරණේ තමයි මේ අරමුණ වෙනස් වුණා කියන කාරණය ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ බලාපොරොත්තු වෙන්න අනිවාර්යයෙන්ම භාවනාවට වාඩි වුණාම බලාපොරොත්තු වෙන්න මගේ අදිෂ්ඨානය තමයි, ඉලක්කය තමයි හුස්ම දැන ගැනීම. ඒ තමයි අදිෂ්ඨානෙ. එහෙම අදිෂ්ඨානයක් ඉලක්කයක් ඕන වෙන්නේ කුමක් නිසාද? ඉබේට එහෙම නොවන නිසා. දැන් ඉබේට එහෙම වෙනවා නම් නිරායාසයෙන්ම හිත හුස්මත් එක්ක පැය භාගයක් විනාඩි 20ක් විනාඩි 45ක් තිබෙනවා නම් අමුතුවෙන් අදිෂ්ඨානයක් අවශ්‍යත් නැහැ, භාවනාවක් අවශ්‍යත් නැහැ. යථාර්ථය මොකද්ද? එහෙම තියෙන්නේ. ඉතින් යථාර්ථයක් පිළිගන්න, අදිෂ්ඨානය ඇති කරගන්න, යථාර්ථය පිළිගන්න. මෙහෙම වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙයි. කිසිවක් නොවුනත් අනිවාර්යයෙන්ම සිදුවිය හැකි දේ තමයි හිතවීම, අරමුණු වෙනස් වීම, සීබුද්ධිය ඊනවීම, අතුරුදහන් වීම. ඉතින් මෙතනදි හොඳම දේ තමයි සීබුද්ධිය අඩු වුණා, සති සම්පජඤ්ඤේය ඊන වුණා කියන එක දැනගන්න. ඉඳ දිවුව නෙමෙයි උනේ. අරමුණු වෙනස් වුණා, මාත්‍රිකා වෙනස් වුණා නෙමෙයි, ඒ ඵලයක්. ඔය හිත දිවීම, මාත්‍රිකා වෙනස් වීම කියන්නේ ඵලයක්. හේතුව මොකද්ද? සිහි බුද්ධිය එක්ක හීන වුණා නැතිනම් නැති වුණා. ඒ විදිහට දකින්න. එහෙම දැක්කොත් අපි අර ඵලය දුක ප්‍රශ්නයක් කරගන්නේ අපි බලනවා වඩ වඩා සිහි බුද්ධිය ඇති කරගන්න සිහි බුද්ධිය දියුණු කරගන්න.
සිහි බුද්ධිය කළ යුත්තේ කුමක්ද කියන දේ ඇඟවෙනවද සිහි බුද්ධිය භාවනා කරනකොට?
ඔව්. බුද්ධියෙන් කෙරෙන්නේ යන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා දැනගන්න. අපේ අබ්බැහි වීම නිසා හෝ පුරුද්ද නිසා හෝ යාන්ත්‍රික ස්වභාවය නිසා කෙරෙන්නේ යන්නේ මොකද්ද? හිතෙන්නේ යන්නේ කුමක්ද? කියවෙන්නේ යන්නේ කුමක්ද කියන එක තමයි මුලින්ම දැනගන්නේ. ඒ තමයි සති සම්පජන්නේ පළවෙනිම කාර්යභාරය. එතකොට එහෙම දැනගත්තොත් තාම කියලා නැහනේ. තාම කෙරිලත් නැහැ. තාම දිගට හිතලත් නැහැ. එතකොට අපිට අවස්ථාවක් ලැබෙනවා ඒ දෙය කියනවද, කරනවද, හිතනවද. එහෙම නැත්නම් නොකිය, නොකර, නොහිතා ඉන්නවද. ඒ තීරණය අපේ අතර ගන්න පුළුවන්. එතකොට අවශ්‍ය නැහැ අපිට හිතනවා නම් ඒක තේරුමක් නැහැ. එහෙම නැත්නම් ඒ ප්‍රතිඵලය අයිත කරයි කියා එහෙමනම් නොකියාම ඉන්න පුළුවන්. නොකරම ඉන්න පුළුවන්. ඒ කියන්නේ දිගින් දිගට නොහිතා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ වෙනුවට මොකද්ද කියන්න ඕනේ වචනේ, අහන්න ඕනේ ප්‍රශ්නේ, කරන්න ඕනේ දේ මොකද්ද කියලා අපිට ආදේශකයක් දාන්න පුළුවන්. ඒක සිහි බුද්ධිය තිබුණොත් විතරයි අර ඉබේට කෙරෙන්න ගිය දේ දකින්නත් පුළුවන්, නවත්ත ගන්නත් පුළුවන්. ඒ වෙනුවට වඩා ස්ථානෝචිත, කාලෝචිත යහපත් ආදේශකයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ කියන්නේ ආචාර්යතුමනි, ඉතාම කුඩා කාල පරාසයකදී සීබුද්ධිය නැති වෙන්න පුළුවන්. පුතා කුඩාම කාල පරාසයකදී උනා
අනිවාර්යයෙන්ම පැයක් අවශ්‍ය නැහැ. මොකද මේ හිතත් එක්කනේ මේ ඔක්කොම තියෙන්නේ. චේතනාවත් හිතේ කොටසක්, සීබුද්ධියත් හිතේ කොටසක්. ඉතින් හිත කියන්නේ චිත්තක්ෂණ ගානකින් වෙනස් වෙන දෙයක් නේ. ඒක ඔරලෝසියෙන් අනින්ට බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි මොනතරම් ඉක්මනට මේ දේවල් වෙනස් වුණත් ඊට වඩා ඉක්මනට සිහි බුද්ධිය ඇති කරගන්න පුළුවන්, සිහි බුද්ධිය පවත්වාගෙන යන්න පුළුවන්, සිහි බුද්ධියෙන් දකින්නත් පුළුවන්. මේක තමයි අපිට තියෙන එකම වාසිය. එහෙම නොවුනනම් අවදාවත් අපිට ගැලවීමක් නෑ. මේක පැහැදිලිව තේරුම් ගන්න. හිත වේගවත් ඇත්ත, සිතිවිලි හරි වේගෙන් එනවා. බොහොම ඉක්මනට අපි කර්ම ඇති කරනවා, කර්ම රැස් කරනවා. හැබැයි අපිට ගැලවීමක් තිබෙනවා, විමුක්තියක් තිබෙනවා. මොන හේතුව නිසාද? ඒ සියල්ලටම වඩා සිහි බුද්ධිය ඉක්මන් වේගවත් දියුණුයි මොහොත. ඉතින් ඒ නිසා මේ ඒ මට්ටමට සිහි බුද්ධිය අපිට දියුණු කරගන්න පුළුවන්. ඒ තමයි අපිට තියෙන හොඳම සුබ ප්‍රාර්ථනය.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි.
තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙනවද? අපේ කාලේ දැන් ඉක්මලා ගිහිල්ලා.
ගුරුතුමනේ, මේ යමක් ඇහිීමේදී අහනකොට
ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ ඇති නොකර ගන්න එකද සම්පජන්නේ කියන්නේ?
සම්පජන්නේ කියන්නේ දැන් අපි එකක් තමයි අපිට ඇහෙනවා. ඇහෙන එකට සම්පජන්නේ වැදගත් නෑ. අපි හිතලා නෙමෙයි අහන්නේ, ඇහෙනවා. ඊළඟ මොහොතේ මොකක් ඇහෙයිද අපි දන්නේ නෑ. ඒ දන්නේ නැති එකක් පිළිබඳව අපිට සම්පජන්නයක් ඇති කරගන්න බෑනේ. හැබැයි ඇහෙනකොට අන්න අපිට පුළුවන් තීරණයක් ගන්න. මේ ඇහෙන එකත් එක්ක අපි ඇලෙනවද, ගැටෙනවද, මේකට රැවටෙනවද, මේක දිගට අහින්න හදනවද, නැත්නම් නාහින්න හදනවද? දැන් මේ අන්න තීරණයක් ගන්න අවස්ථාව. එතෙන්ට තමයි සම්පජන්‍ය ඕනේ වෙන්නේ. ඒ තීරණේ ගන්න පුළුවන් කෙනෙකුට පුරුද්දට. එහෙම නැත්නම් ආවේගශීලීව. එහෙම නැත්නම් යාන්ත්‍රිකව. එතකොට සිහිබුද්ධියක් නැහැ. සති සම්පජන්‍යයක් නැහැ. අසති අසම්පජන්‍ය එතකොට. හැබැයි ඔබතුමා කිව්වා වගේ එතෙන්දී අවබෝධයෙන් තීරණයක් ගන්න පුළුවන් නම් ආවේගශීලී නොවි තීරණයක් ගන්න පුළුවන් නම් යථාර්ථයත් එක්ක ඉඳගෙන තීරණයක් ගන්න පුළුවන් නම් ඒ තමයි සීබුද්ධිය. සීබුද්ධිය ඕනේ වෙන්නේ ඒ නිසා. එතෙන්ට
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රේනි, අපි වෙලාවට පටන් ගත්තා. ඉතින් වෙලාවට ඉවර කරන්න පුළුවන් නම් හොඳයි. මම හිතන්නේ පටන් ගන්න එක වෙලාවටම අපි කරමු. අවසානයේ විනාඩි 10ක් 15ක් වැඩි වුණත් කමක් නැහැ. හැබැයි පුංචි කාරණා කීපයක් මතක් කරන්න කැමැතියි. පළවෙනි කාරණය, මේ සිහිබුද්ධියට වැඩි ඉඩක් දවසේ දෙන්න. මේ තමයි අපිට තියෙන එකම ගැළවීම. සිහිබුද්ධියට වැඩි තැනක් දෙන්න. දවසේ වාඩි වෙලා ඉන්න වෙලාවේ නෙමෙයි. ඒ වෙලාවේ පුහුණු වෙච්ච භාවනාවක් කරන්න. පුරුදු වෙච්ච භාවනාවක්. හැබැයි දවසේ අනිත් වෙලාවල් වල සිහිබුද්ධියට ලොකු තැනක් දෙන්න. නැවත නැවත තමන්ගෙන් අහන්න, මා ඉන්නේ සිහිබුද්ධියෙන්ද, සති සම්පජඤ්ඤයෙන්ද, මම දන්නවද මම කරන්නේ මොනවද කියලා. අඩුම ගානේ කෙරිච්ච දේ ගැන අහන්න, මම මේ දේ කළේ සිහියෙන්ද, දැනගෙනද, මම මේ වචනේ කිව්වේ දැනගෙනද නොදැනගෙනද අහලා බලන්න. ඉතින් මේ සිහිබුද්ධියත් එක්ක අපි වැඩියෙන් ගනුදෙනු කරන තරමට තමයි වැඩිපුර සිහිබුද්ධිය අපිත් එක්කත් ගනුදෙනු කරන්නේ. ඉතින් සිහිබුද්ධියේ හොඳ ගනුදෙනුකාරී වෙමු අපි. අර පරියංක භාවනාවේදී ඒක නොකරම හිටියට කමක් නැහැ. වැදගත් වෙන්නේ අනිත් අවස්ථාවල. මේ සිහිබුද්ධියට වෙලාවක් නැහැ. මේක තමයි වැදගත්ම දේ. සිහිබුද්ධියට වෙලාවක් නැහැ. නියමිත අවස්ථාවක් නැහැ, තැනක් නැහැ. සිහිබුද්ධිය ඉල්ලන්නේ ඒ ගැන ඉල්ලීම් කරන්නේ. ඉතින් දෙවෙනි කාරණේ තමයි මේ අපි මේ සදහම් සැඳෑව අපි කියවන එක කණ්ඩායමක් විදිහට, එක පවුලක් විදිහට අපි මේ විමුක්තියේ මාර්ගය ගමන් කරනවා. එතකොට ගැටලු මතුවුනොත් අපිට මේ ඇතුළේ කතා කරන්න පුළුවන්. පෞද්ගලිකව කතා කරන්න අවශ්‍ය නම් ඒ ගැන පෞද්ගලික පණිවිඩයක් එවන්න. පොදුවේ කාටත් වැදගත් වෙයි කියලා හිතන කාරණයක් නම් ඒ වත්සත් කණ්ඩායමටම ඒ ප්‍රශ්නේ යොමු කරන්න. ඒ කණ්ඩායමට. එතකොට එතනදී අපිට පුළුවන් පොදුවේ ඒ පිළිබඳව කතා කරන්න ඊළඟ බදාදා හමු වෙන තුරු. ඒ චේතනා දෙක සිහිබුද්ධියෙන් ඇති කරගෙන නැවතත් අවධාරණය කරනවා. මෙතන සම්ප්‍රදායික භාවනාවක එහා ගිය ගමනක් තමයි අපි යන්න පටන් ගත්තේ. ඒ ලස්සන ගමන අපි පටන් ගත්තා වගේම එකට යමු, එකට ඉවර කරමු. ඒ චේතනාවෙන් අපි මේ සදහම් සැදෑවෙන් සමුගනිමෝ සැමටම සෙතක් ශාන්තියක් සැනසිල් රස්මතිය.